be up to me. Akrachakra Sankata Dhatungi Dharmata Sangrahakula Tiyana Prakaraneta Dhamma Sangrani Prakaranekela Kiyanwa Chitta Jaisaka Rupyangi Yukta Sankata Paramartha Dharmyat Asankata Paramartha Dharmyat Kinsatara Paramartha Dharmyat මෙනෙවි වටහා ගන්නට පුළුවන් අවබෝධයෙන් ලබා ගන්නට පුළුවන් සවිත පරිඥාවෙන් පරිඥාවට පත් වෙන්න පිළිසින දැකීමට පත් වෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ ධර්මතා ටික ගැන දැනගන්න ඇති කරගන්න අවබෝධය එතකොට සතර භූමියේ අනුදේ සියලුම චෛතසික ධර්මයන්ද රූපයේද එක එක ආකාරයකට බෙදලා වෙන් කරලා එක එක පැතිකඩ වලින් අපිට පෙන්වනවා ඒ තුල ඇති අනවබෝධය දුර වෙන විදිහට සම්පූර්ණ ඉවර කරලා දෙන්න. සමතක් කළා මාතෘක වශයෙන් වචන 266ක් තබලා කුසල ධම්මා අකුසල ධම්මා ව්‍යාකට ධම්මා කියන එකයි මාතෘකාවක් කරන් ප්‍රකරණය හරහාම විදා දක්වල එක විපච්චවාදීව පෙන්නලා විදා දක්වල පෙන්නලා මෙන්න මේ වගේ අවශේෂ වචනත් සතර භූමියලා පරිේෂණය කළා ගවේෂණය කරලා මේ ධර්මතාවයන්ගේ ලක්ෂණය අවබෝධ කරගන්න කියලා බුදුජානක මහසෙන් ආයම ප්‍රතිලාව සංකල්ප තියෙනවා. එතනදී ඊටම පිළිවෙලින් අපි කිකයන් රාශියක් කතා කළා. අද තියෙන 17 වෙනි තේ කතමේ ධම්මා උපන්න කතමේ ධම්මා අනුපන්න කතමේ ධම්මා පාදිනෝ තකොට විද්‍යාන වහන්සේ ප්‍රශ්නයක් අහනවා කතමේ ධම්ම උප්පන්න කුමන ධර්මයක්ද උප්පන්න කියලා කියන්නේ කතමේ ධම්ම අනුප්පන්න කුමන ධර්මයක්ද නෝපන්න කියලා කියන්නේ කතමේ ධම්ම උප්පාදිනෝ උපන්න කියලා කියන්නත් බැරි නෝපන්න කියලා කියන්නත් බැරි ධර්මය මොනවද කියලා මාතෘකාවක් තබලා ඒක විස්තර කරන භාග්‍යතුන් වහන්සේ කතමේ ධම්ම උපන්න යේ ධම්ම ජාත භූත සංජාත නිපත්ත අභිනිපත්ත පාත භූත උපන්න සමුප්පන්න උට්ඨිතං සමුට්ඨිතං උපන්නං උපන්නං සේන සංගහිතං රූපං වේදනා සංඥා සංඛාර විඥානං ඉමේතම් උපන්න. එතකොට උපන්න කියලා කිව්වේ යම් ධර්මයක් යම් ධර්මයක් කියනකොට යට ටික ගන්න රූපයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් සංඥාවක් වෙන්න පුළුවන් සංඛාරයක් වෙන්න පුළුවන් විඥානයක් වෙන්න පුළුවන්. ඒක මම කියන්නේ ධර්මතාව පෙන්වන්නේ මොකද මේ ප්‍රකරණය හැම පැත්තෙම පෙන්වන්නේ සත්පුද්ගල ආත්ම භාවයක් ඇසුරු කරන තැනක පවතින ස්කන්ධයන්ගේ යථා ස්වභාවයේ චිත්තචෛසික රූපයි කියලා පෙන්නලා ඒ තුල ඇසුරු වෙන සත්පුද්ගල භාවයෙන් මිදිලා ඒ සත්පුද්ගල භාවය නිසා ඇති වෙන කෙලෙස්යන්ගෙන් මිදිලා ඊට පස්සේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දැකීම අසංකත ධාතුව සාක්ෂාත් කරගන්න යන පිළිවෙල. එතකොට මෙතන ධර්මතාව පෙන්නනවා. මේ ධර්මතාව පෙන්නන්නේ සත්වෙක් උපන්නා සත්‍යයක් හටගත්ත සත්‍යයක් ඉපදුනා සත්‍යයක් පහළ වුණා කියන මෙන්න මේ කාරණා හම්බ වෙන ලෝකෙට එන්නනවා කතමේ ධම්ම උප්පන්න උප්පන්න ධර්මයේ මොනවද එතකොට එන්නන්නේ යම් ඡාතු එතකොට භූතෝ සංජාතෝ නිබ්බතෝ කියලා එකේ අතුවචන මාතල වචන ටිකක් පෙන්නනවා ඒ අර්ථ ටිකට ජාතයනු උප්පන්නෝය ලබන ලද ආත්ම භව ඇත්තෝය කියන අදහසට කියන ජාත කියලා භූත කියලා භූත යනාදී ඔවුන්තම පරියාය වචනෝය ඔවුන්තම අනවර්ත නාමයක් තවත් නම පරියාය වචනෝය ජාතියෝම වනාහයි බව උපත්ති භූතයයි දතිවති භූත කියලා කියන්නේ ඒ ජාතයෝම බව උපත්ති වශයෙන් භූතයි කියලා හටගත්ත කියන ගන්නට යනවා ප්‍රත්‍ය සහයෝගයෙන් උපන් බැවින් සංජාතයි ප්‍රත්‍යයන්ගේ සහයෝගයෙන් උපන් බැවින් සංජාතයි කියලා කියනවා ලක්ෂණ ප්‍රාප්තෙහින් නිබ්බති ඒ කියන්නේ නිස්පත්ති ලක්ෂණ ප්‍රාප්තෙහින් නිබ්බති ඒ කියන්නේ නිස්පත්ති කියලා කියන්නේ පැමිණීමේ ඉපදීමේ ලක්ෂණ පහළ කරන නිසා නිබ්බති කියලා කියනවා. එතකොට උපසර්ගපදයේ දිනුකොට නිප්පන්නායයි කියලා කියනවා. ඊට පස්සේ පාකට බුතය පහළ වුණා කියන අදහසින් කියනවා. පූර්වාන්තේ මුඩට ආවේ යන උප්පන්න. පූර්වාන්තේ එත යත ඉඳල උඩට ආවේ උපන් කියලා කියනවා. එතකොට උපසර්ගපදයේ දිනුකොට සම්උප්පන්න කියලා කියනවා. ඒක නැවත තවත් පදකල සම්උප්පන්නයි කියලා කියනවා. මේ වචන ටික ජාත භූත සම්උප්පන්න කියනවා. එතකොට සම්උප්පන්නය අනුසේන සංගහිත යනු උපන් කොටසින් යන ගණයට ගිය. එතකොට යම් රූපයක් වේදනාව සංඥාවක් සංකාරයක් විඥානයක් වේද යන මේ ඔවුන්ගේ ස්වභාවයක් වීමයි. හරිද? එතකොට මෙන්න මේ විදියට ජාත භූත සංජාත නිබ්බත අනිබ්බත පට්ඨිත සමුප්පිත කියලා මෙන්න මේ වචන වලින් කියනවා කියන එක තමයි තියෙන්නේ. මේ වචන ටිකේ අර්ථය එක දෙපින්නේ පදගතාර්ථය ඒ පදයන්ගේ අර්ථය පින්නේ මේ විදිහට මෙන්න මේ ටිකර තමයි උපන්න කියලා කියන්නේ උපන්න ධර්ම. එතකොට කවර ධර්මයක් අනුපන්නද නූපන්න යන ගණයට යනවද? චතුසු භූමේසු කුසලං අකුසලං සතර භූමිය කාම භූමිය රූප භූමිය අරූප භූමිය අපරියපන්න භූමිය තියෙන යම් කුසලයක් තියෙනවා නම් මෙන්න මේ කුසලය කිසි තැනක කතමේ දමාන උපන්න යේ ධම්මා අජාත අභූත අසංජාත අභිනිබ්බත අනභිනිබ්බත අපාතු භූත අනුප්පන්න අසමුප්පන්න අනුත්ථිත අසමුත්ථිත අනුප්පන්නං තේන සංගහිත රූප වේදනා සංඥා සංකාර විඥාන නේතම අනුප්පන්න නූපන්නා වූ හට නොගත් වූ පහළ නො වූ මනාව පහළ නො වූ එතකොට හට නොගත් නොපිහිටි හට නොගත් අය යන ගණයට කියamak තියෙනවා. මෙන්න මේකට කියනවා මොකද්ද? අනුපන්නාය. කතමේ ධම්මා උප්පාදිනෝ කුසලානං කුසල අකුසලානං ධම්මානං අවිපක්ක විපාක කුසල අකුසල ධර්මයන්ගේ නොවේරු විපාක නොතුම් විපාකයක් තියෙනවා නම් තාම කාමවචර රූපවචර අරූපවචර අපරියාපන්න එසේ වූ විපාක නොතුම් කාමවචර රූපවචර අපරියාපන්න වූ යම් වේදනාවක් සංඥා සංඛාර විඥාන ස්කන්ධයක් තියෙනවා නම් යච්ච රූපං කම්මස කතත්ත උපජ්ජසති ඉමේ ධම්ම උපාදිනෝ යම් රූපයක් තියෙනවා නම් කර්මයෙන් කළ මෙන්න මේවා උපාදිනෝ යන තැනට යනවා කියලා දැන් නික්ෂේප කාණ්ඩයේ තියෙනවා ඒක අපි අර්ථකථා කාණ්ඩෙන් අරගෙන බලමු කතමේ ධම්ම උපන්න එතකොට උපාදාර මොනවද කොහොමද මොන තැන්වලද ඒක තියෙන්නේ කොහොමද දැනගන්නේ කියන එක අර්ථයක් වශයෙන් අරගෙන අපිට පෙන්වන අර්ථකථා කාණ්ඩෙදී චතුසු භූමිසු විපාකු සතර භූමියේ තියෙන විපාකේ යච්ච රූපං කම්මස්ස කතත්ත යම් රූපයක් තියෙනවා කර්මය කළ ඉමේ ධම්මාසිය උප්පන්නාසිය උපාදිනු නවත්තබ්බා අනුප්පන්නාති මේ සතර භූමියෙන් තියෙන විපාකයක් තියෙනවා නම් යච්ච රූපං කම්මස්ස කතත්ත යම් රූපයක් තියෙනවා කර්මය කළ මෙන්න මේ ධර්මතා කිසිතරක උප්පන්න කියනවා සිය උපදිනු කිසි වෙලාවක උපදිනු කියනවා හැබැයි නොකිය යුතු අනුපන්න නොඋපන්නයි කියලා නොකිය යුතු කියන්නේ දැන් අපි ගම්මු යම් කිසි කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් මව කුසකට පැමිණියා කියලා ඒ වෙලාවේදී ඒ ප්‍රතිසන්දි විඥානය ඇසුරු කරන රූප කලාපයේ තියෙන බොහෝ විටක දසගතිය එතකොට කාය දසක වාස දසක භාව දසක තියෙන දැන් මෙන්න මේ රූපේ තියෙනකොට මෙන්න මේ රූපය ඒ ප්‍රතිසන්දිසිත ඒ සිතේ පහළ වෙන වේදනා සංඥා සංකාර කියන චෛත්‍යක ටික මෙන්න මේ ටික දැන් බොහෝතයි උප්පන්න හටගත්තා තේරෙන්නේ නමුත් දැන් ඔළුවවත් නැහැ නැතිල ඇහැ රූප කන නාසය ගන්ධය රස දිව කය පොට්ටම්බ කියන ටික දැන් උපාදීනෝ රූප ඒ රූප ටික උපාදීනෝ ඇයි අනුපන්න කියලා කියන්නේ බැරි අවිපක්ක විපාකාන ඒ කියන්නේ ඇහැ අවශ්‍යම උපදින්නේ උපාදීනෝ විනාශ කරන්න බැරි විනාශ නොවන විදිහ නිසා අනිවාර්යෙන් හටගන්නේ උපාදීනෝ එතකොට ඇහැ කියන දෙන හැදෙමින් පවතින බව ආරම්භ වෙලා නිසා අනුපන්න කියන්න බෑ ඇහැ කියන එක තාම හැදිලා නැති නිසා උපන්න කියන්න බෑ ඒ නිසා ඇහැට මෙලද කියන්න වෙන උපාදීනෝ කියලා ඉපදෙමින් පවතිනවා මල්කසේ ප්‍රතිසන්දි වශයෙන් එන්නේ නැති කන කියන එක ඉපදෙන්න කන හැදෙන්න තියෙන හේතු ටික පටන් අරගෙන නිසා අවශ්‍යම ඉපදෙමින් පවතින නිසා අනුපන්න කියන්න බෑ නූපන්න කියලා කියන්න බෑ කන හැදෙන්න තියෙන අධිකරණය පහළ වෙලා නැතුව නෙමෙයි නමුත් කන කියන තැන දක්වා ඉපදිලා
නෑ
ඒ නිසා ඒකට කියන්න වෙනවා වචනකින් මොකද්ද උපාදීනෝ නාසය ඒ වගේම දිව ඒ වගේම කය ඒ වගේම බාහිර ආයතන රූපයත් ගන්ධයත් රසයත් පොට්ටබ්බයත් කියන මේ නව ආයතන මේ වෙලාවේදී උපාදීනෝ ඊට පස්සේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන කියන මේ ටික උපාදීනෝ මනෝ විඥානේ එක්තරා කොටසක් උපාදීනෝ ධම්මායතන එක්තරා කොටසක් උපාදීනෝ මන මනෝ විඥානේ එක්තරා කොටසක් උප්පන්නයි දැන් ධම්මායතන එක කොටසක් උප්පන්නයි දැන් එක්තරා කොටසක් උපාදීනෝ තේරුණාද කියන්නේ ධම්මායතන එක්තරා කොටසක් උපාදීනෝ උපාදීනෝ කියන්නේ ඉපදුනා කියලා කියන්න බෑ තාම හටගෙන නැහැ කියන්න බෑ ඒක ඇති වෙන බීජ හැදිලා තියෙන ඒකයි අවිභක්ක විපාකාන නොමේරු. එතකොට අපි කියමු පංච විඥාන උපදින කල චක්කු විඥාන විපාකයි. ඔන්න චක්කු විඥාන උපන්න කියන්නේ දැන් උපන්න ධනෙට යන විපාක උපන්නයි භූතයි ජාතයි සංජාතයි අභිනිපත්තයි. දැන් සම්පටිච්චෙන සිත උපාදිනෝ සම්තීර්ණ සිත උපාදිනෝ සම්පටිච්චෙන සිත ඇතිවෙනකොට මේක භූතයි ජාතයි හටගත්තා. දැන් සම්තීර්ණ සිත උපාදිනෝ ඒකට නොකිය යුතුයි. සම්තීර්ණ සිතට අනුපන්නයි නොකිය යුතුයි, උපන්නයිද නොකිය යුතුයි. මොකද සම්පටිච්චෙන හිත තියෙන වෙලාවේදී සම්තීර්ණ සිත ඉපදිලා නැහැ. නමුත් ඒක ඇතිවෙන්න තියෙන අධිකරණේ ඒකාන්තයෙන් වෙන නිසා ඒක ඇතිවෙන්න තියෙන හේතුය තියෙලා නැහැ කියලා කියන්න බෑ. ඒ වගේ තැනක් හඳුන්වන වචනයට කියන මොකද්ද? උපාදිනවා කියලා. එතකොට හැම වෙලාවෙම සතර භූමියෙන් තියෙන විපාක ටික සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් ඒකත් තේමයි. අවිපක්ක විපාකයක් තියෙනවා නම් ඒ අවිපක්ක විපාකයට කියන උපාදිනෝ කියලා හතර භූමියෙම තියෙන විපාක විතක උපන්න හෝ වෙන්න පුළුවන් විතක උපාදිනෝ හෝ වෙන්න පුළුවන්. කර්මයෙන් කළ අපි කියේ උපාදින්න රූප කියලා කතා කළානේ අපි. ඒ උපාදින්න රූප තමාගේයි ගන්නාලද කර්මයෙන් කළ තමාගේයි ගන්නාලද රූප තියෙනවා. ඒ රූප හැම වෙලාවෙම විතක උපන්න වෙනවා විතක උපාදිනවා. දැන් බලන් ප්‍රතිසන්දි මට්ටමේ ඒ රූපේ ඉපදිලා නිසා ඒක ඒ රූපේ භූතයි ජාතයි සංජාතයි. නමුත් ඇහැ කන දිවනාසය ශරීරය කියන මට්ටම ඒ වෙලාවේදී උපාදිනවා. ඇහැ උපදින වෙලාවට ඇහැ භූතයි ජාතයි කන උපාදිනවා අවස්ථාවට ක්ෂණික තත්ත්වයක්. ඒ වගේ හැම වෙලාවෙම කර්මයෙන් කළ හැම රූපයක්ම විපාකයක්ම උපන්න හෝ උපාදිනෝ යන ගණයට යනවා කියන එක දකින්ද ඒ කර්මව පෙන්නපු ආකාරයකට දකින්න එක තේරෙනවා. මෙතෙන්දී මට කාරණාවක් මතක් කරන්න ඕනේ. දැන් චතුසු භූමසු කුසලං අකුසලං තීසු භූමසු ක්‍රියා ව්‍යාකතං යංච රූපං නකම්මසකත. සතර භූමිය කුසලයත් අකුසලයත් තුන් භූමිය ක්‍රියා ව්‍යාකතයත් යම් රූපයක් කර්මයෙන් නොකළද ඒ ටික සිය උපන්න සිය අනුපන්න එක්ක උපන්න ගණයට යනවා එක්ක අනුපන්න ගණයට යනවා. නවත්තබ්බං උපාදිනෝ කර්ම කිසි විටක උපාදිනෝ නොකිය යුතුයි. කුසල අකුසල එතකොට මම එක වචනයක් මතක් කරනවා මෙතෙන්දී මේක ටිකක් ගොඩාක් නුවණින් යුක්ත වෙන්න. සතර භූමිය අනුව ගිය කුසල අකුසල ධර්ම තුන් භූමිය අනුව ගිය ක්‍රියා ව්‍යාපෘත කර්මෙන් නොකළ හැම රූපයක්ම කියන මේ ටික එක්ක උපන්න වෙනවා එක්ක අනුපන්න උපාදීන වෙන්නේ නැහැ. එතකොට මට මතක් කරගන්න තියෙන දේ තමයි යම් මානුෂය කියලා යමක් තියෙනවා නම් මේ අනුසය කියන එක හැම වෙලාවෙම අනුසය වෙන්නේ විපාක මට්ටමේ කියලා දකින්න. අනුසය උපාදිනොයි කියලා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අනුසය උපාදිනොයි කියනවා නෙමෙයි. යම් අනුසය කවදාවත් ලෝකෙට දකින්න බෑ. ලෝකෙට දැනගන්න බෑ. ලෝකය දැනගන්න හැම මට්ටමක්ම වෙනකොට කර්මයි. එතකොට ලෝකය දැනගන්න දෙත මට්ටමක් වෙනකොට හැමදාම කර්මයි. එතකොට හැම වෙලාවෙම ඒ කියන්නේ අපි චිත්ත විද්‍යාව ගන්න ඕන. ජවම් මට්ටමට එනකොට හැමදාම පරිඋත්ථානයක් තියෙනවා. ඒ සිතෙන් කියනවා නම් කරනවා නම් ඒක විතික්කමයක් තියෙනවා. ওই ටික විතරයි අපි දන්නේ. නමුත් අංශය කියන එක තියෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ටික අනුව යෙදিলা. ඒක මම මගේ හිතුවක් කියනා නෙමෙයි. දැන් යම අභිධර්ම පිටකේ යමක ප්‍රකරණේ අනුසය යමකේ වගේ කළොත් කාම ධාත්වේ උපත්තිසනේ කිසි කෙනෙකුට සත් අනුසය අනුසය වෙනවා, කිසි කෙනෙකුට පස් අනුසය අනුසය වෙනවා, කිසි කෙනෙකුට සතර අනුසය අනුසය වෙනවා උපත්තිසනේ. එතකොට උපත්ති අවස්ථාව කියන්නේ විපාකද කර්මද? විපාකයි. ඒ උපත්ති ශනේ නම් මේ අංශය අංශය වෙන්නේ. එහෙනම් මේ විපාකය අනුව හැදලා මේ තියෙන මේ අංශය විපාකය අනුව තියෙයි. එතනදී අංශය කියන්නේ හඳුනා ගන්න වෙන්නේ නෝනි. මම ඒක පොඩ්ඩක් විස්තර කරන්න, මේක හරි අවශ්‍යයි මට ඒක ජීවිතේ. අපිට කෙලෙස් හඳුනා ගන්න නැතුව කෙලෙස් නැති කරන්න බෑ. අංශය විඥාණයෙන් විඤ්ඤාත නැති වුණාට ප්‍රඥාවෙන් විඤ්ඤාත, ප්‍රඥාවෙන් විඤ්ඤේ විය යුතුයි. ප්‍රඥාවෙන් දැනගත්තේ නැත්නම් ඒ අනුසය හින්දින්න බෑ. අනුසය කියන එක දකින්න තියෙන එකම දේ තමයි මොකද්ද? ඒකට ප්‍රතිපක්ෂ ධර්මය දෙකේ. අනුසය කියන එක දකින්න, ඒ කියන්නේ අඳුර කියන එක මට අර්ථ දක්වන්න බැහැ නම් මට කරන්න පුළුවන් ආලෝකය කියන එක පෙන්නලා මෙන්න මේ වගේ එළියක් නැති තැන කියලා අනිත් පැත්ත පෙන්වන්න මට වෙන දෙයක් ගන්න වෙනවා. ඒ වගේ අනුසය පෙන්වන්න මට වෙන ක්‍රමයක් නැත්තම් මට කියන්න වෙනවා එයාව පෙන්වන්න අනිත් පැත්ත. ඒ නිසා ඉස්සෙල්ලා අපි ගනිමු අනුසය ධර්මයන්ගේ මුලට පෙන්වන්නේ කාමරාගංස පටිගංසන මුත් අපි අනුක්‍රමයෙන් ඉමු. යම් විචිකිච්ඡාවසය දිට්ඨාවසය ගන්න මේ ධර්ම දෙක එකට තියෙනවා. ඇයි? එතනදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය, රූපේ රූප ස්වභාවය, වේදනා වේදනා ස්වභාවය, සංඥාවේ සංඥා ස්වභාවය, සංඛාරයේ සංඛාර ස්වභාවය, විඥානයේ විඥාන ස්වභාවය කියන මේ ස්කන්ධයන් ස්කන්ධ ස්වභාවය මොකද්ද? ස්වභාවය අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, පුද්ගල සත්ත්ව පුද්ගල නොවු ස්වභාවය යන්තාක් නොදකීද ඒ ස්වභාවය, ඒ ස්වභාවය හැටියට දැකීමට සාපේක්ෂව දකින්න අවශ්‍ය කියන එක තියෙනවා කියලා. මේ රූපය කියන එක කනගුණ ආහාරයෙන් හැදුනේ, මහපූතේව මහපූතයන් නිසා උපදින රූපයි කියලා යම් කෙනෙකුගේ නුවණ ඇති නොවුනොත් ඒ නුවණට සාපේක්ෂව දකින්න එහෙනම් ඒ අනුචය කියන එක තියෙනවා. වේදනාව කියන්නේ චෛතසිකය, ඒක ස්පර්ශයෙන් හටගන්නේ කියලා වේදනාවේ ස්වභාවය නොදන්නතා. සංඥාව කියන්නේ හඳුනන බව, සංඛාරය කියන්නේ හිතන චේතනා කරන බව, විඥානය කියන්නේ විචාරණ ලක්ෂණය කියලා මේ ධර්මයන්ගේ ලක්ෂණ ස්වභාවය නොදන්නා කමට සාපේක්ෂව දකින්න යම් කෙනෙක් නොදන්නවා කියන්නේ ওই ටිකේ ওই ක්‍රියාකාරකම් ටික පුද්ගලික සත්‍යයක් කියලා හිතන. ඒ ක්‍රියාකාරකම් ටික නොදන්නා කමින් දකින්ද යම් කිසි කෙනෙකුට ওই ටික නොදන්නව නම් එතන තියෙන දිත්තානසය පුද්ගලයේ සත්‍ය කියන අදහස ඇති වෙනවා. ඒ පුද්ගලයේ සත්‍ය කියන අදහස නැති වෙන්නේ මේ ටික දැකීම. එතන
අවිද්‍යානසය කියලා කියන්නේ සංදිත්තානසය.
මොකද මේ ටිකම තමයි අවිද්‍යාව. දුක පරිණියේ නැහැ. දුක පිළිසඳ දකින්නේ. දුක් වූ ස්කන්ධය සත්‍ය පුද්ගලයේ කියලා දකින දුක් වූ ස්කන්ධය කියලා නොදකින සම්. ඊට පස්සේ නමුත් මේ ස්කන්ධ ටික කෙනෙක්ගේ නෙමෙයි, හේතු ප්‍රත්‍යයයි. අවිද්‍යාව නිසා කර්ම, ඒ නිසා ප්‍රතිසන්දි වශයෙන් විඥානෙ පිටි, ඒ නිසායි නාම රූප හැදුනේ, ඒ නිසායි ආයතන ටික, ඒ නිසායි මේ ස්පර්ශ, ඒ නිසායි මේ වේදනා සංඥා චේත. සියල්ල පටිච්ච සම්පදාය දැනගත්තොත් තමයි විචිකිච්ඡාංශය දුර වෙන්නේ. යම් කෙනෙකුට ස්කන්ධ ටික, ස්කන්ධ ටිකේ ඇතිවීමත් නැතිවීමත් ටික දකින්නකොට පටිච්ච සම්පදාය හරහා යාත හොඳට තේරෙනවා නම් සත්‍යයේ කුපන්න නෙමෙයි, පුද්ගලයේ කුපන්න නෙමෙයි, හේතුඵල ධර්මයක් තියෙන අවිද්‍යාව නිසා කර්ම, ඒ නිසා ප්‍රතිසන්දි වශයෙන් මේ විදිහට ඇවිල්ලා මේ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් ඒද කෙනෙක්ගේ මේ හේතු ප්‍රත්‍ය කියලා දැක්කහම හේතු ප්‍රත්‍ය දකිනකොට විචිකිච්ඡාව දුර වෙනවා. පෙර ගැන සැකේ, පසු ගැන සැකේ, දැන් ගැන සැකේ, සාස්ත්‍රුන් වහන්සේලා මේ ගැන එතකොට මේ පටිච්ච සම්පදාය ගැන තියෙන සැකේ නැති වෙනවා. ඔන්න පටිච්ච සම්පදාය හරහා වර්තමාන ස්කන්ධ ටිකක් තියෙන්නේ කියලා නොදකීමට සාපේක්ෂව දකින්ද දිට්ඨියන්සේ විචිකිච්ඡාන්සේ හැමතැනකම මිනිස් වෙනවා කියන කාරණාව දක්වනවා. තේරෙන්නේ වෙන අනුසය කියන එක පෙන්වන්න දකින්න ක්‍රමයක් නැහැ. අනුසය කියන එක දුරු වෙන්නේ ඔය අවබෝධයෙන්ම මිසක වෙන කිසිම තැනක. ධ්‍යානයක් වැඩුවත් මේ ටික මේ නුදුනුවත් කම උඩයි ඒ ධ්‍යානේ තියෙන්නේ. ස්කන්ධය පරික්ෂා කරන්නේ නැතුව බෙදලා බෙදලා කපලා කොටලා පිරිසිදු දකින්නේ නැතුව තාවකාලික රබර් බෝලයක් උගනවා වගේ ඒක නොසලකා හැරලා එක අරමුණකට හිත සමාදි කරලා ධ්‍යානයක් උපදවා ගන්න පුළුවන්. නමුත් අර නොදන්නාකම දුරු වුණා නෙමෙයි හැඟ වුණා විතරයි. ඒ පටිච්චසම්පාදයේ අවබෝධයේ නොදන්නාකම දුරු වුණා නෙමෙයි හැඟ වුණා විතරයි. ඒ නිසා යාට විචිකිච්ඡාව සිද්ධාන්තය වෙනවා. ඒ නොදන්නාකම කියන එකට සාපේක්ෂව දකින්ද විචිකිච්ඡාව සිද්ධාන්තය කියන එක. ඊට පස්සේ කාමරාගංශේ පටිගාංශේ කියන එක කාම භූමියේ සැප වේදනාව පිළිසිඳ නොදන්නා කම දකින්ද සැප වේදනාව කියන එක පිළිසිඳ නොදන්නා කමට සාපේක්ෂව දකින්ද කාමරාගංශේ කාම භූමියේ දුක් වේදනාව පිළිසිඳ නොදන්නා කමට දකින්ද පටිගාංශේ සැප වේදනාව පිළිසිඳ දකින්ද ගියෝ දුක් වේදනාව පිළිසිඳ දකින්ද ගියෝ ඒ වේදනාව පිළිසෙන් දැක කෙන වේදනාව ඇති වෙච්ච හේතුව දකින්න වෙනවා. මල කියන එක අතුර ගන්න අපිට ගහ දකින්න වෙනවා. අරලිය මලක්ද, රෝස මලක්ද, පිච්ච මලක්ද කියලා ගහ දැන නැත්තම් පිට මල දන්නේ කවුරුහරි කියනවට කියන විතරක්. එහෙම වුණාම ඒ මල ඇති කර ගන්නවා හෝ මල ඇති වෙන්න තියෙන හේතුව නැති කරනවා හෝ කියන එකක් ලැබෙන්නේ නැහැ. මල උපදින හේතුව දන්නේ නැත්තම් gediyak unath ehema. ඒ වගේ සැපේ හෝ දුකෝ ඇති වෙන විපාකයක් තියෙනවා නම් ඒ විපාකය නැත්නම් ඒ ඵලය ඇති කරන හේතු ටික ඒ කියන්නේ එයාට දැනගන්න වෙනවා සැප වේදනාව විනාදී කරන්නේ එහැ මුල් කාරණාව කරගෙන සැපේ එන්නේ රූපයක් බලලා එයාට ඒ හැ ගැන දැනගන්න වෙනවා ඒ රූපය ගැන දැනගන්න වෙනවා ඒ චක්කු විඥානය ගැන දැනගන්න වෙනවා මේ තුන් දෙනාගේ එකතුව ternary තෙලීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියනක දැනගන්න වෙනවා මේ බඳු වේදනාවක් අපි මනසින් හිතලා අරගෙනයි සැප විදියට හිතලායි සතුට වෙන්නේ කියන කාරණාව දකින්න වෙනවා මෙන්න මේ ටික නොදකින තා නොදකින බවට සාපේක්ෂව දකින්ද සැප වේදනාවේ කාම රාග අනුසයන්සේ වෙන බව පටිගය ඇති වෙන්නේ කොහොමද කියන එක මොකද මේ කාර්යාවදී හොඳට දකින්න කිසිම වෙලාවකදී කාම රාගය හෝ පටිගය හෝ කියන එක සැප වේදනාවේ ඇති වෙන හැටි පටිගය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව නොදකින තා පටිගය කියන එක නැති වෙන්නේ සැපේ කාමරාගේ ඇති වෙන්නේ කොහොමද කියලා නොදකිනවා කාමරාගේ ඇති වෙන්නේ මම අර එදා කොමාවක් කිව්වේ මොකද ඒක හරි හොඳයි අපි මෙතන ගියාකෝ මතක් කරමු මම කිව්වේ අලියේ ලොකු අන්දරත්තක් අන්දරකටු කණ්ඩායසයි ඇයිද අන්දරත්තක් කඩලා කනකොට කටු ඇනෙනවා කටේ කටේ ඇනෙනකොට ලේනවා එතකොට එයා හිතාගෙන ඉන්නේ මේ සැපේ එන්නේ අන්දර කටු වලින් කියලා. අන්දර කටු ටික හේතුයි කටේ යනි ගලේන්ද අන්දර කටු වලයි ලේ උලයි දෙකේම රහයිකුතු වලයි එයාට රහ දැනෙන්නේ. එයා විඳින සැපේ සැපක් හැටියට නොදකින තාක් අර අන්දරේ ලේ වල රසයත් එකතු වෙලා යා රස විඳින්න. එයා මට සැපේන්නේ මෙහෙම නේද කියලා නොදන්නකොට එයාට විපල්ලාසයක් හැටියට වැරදි සංඥාවකින් පෙන්නන්නේ මේ රහ එන්නේ බාහිර තියෙන ගහෙන් කියලා. ඊට පස්සේ තව ලොකු අත්තක් කඩලා ගන්න. කනකොට දැන් වැඩි ප්‍රදේශයක කටු වෙනවා. ලේ වැඩි පුර වෙනවා. එතකොට ආපහු මේ සැපේ විදිහට යදන්නේ නැහැ. යම් සැපයක් එනවා නම් එයා විදිහට සැපේ මෙන්න මේකයි කියලා සැපේ උපද්ද නොදන්නකොට තියෙන මොකද්ද? මේ සැපේ ආවේ බාහිර ආහෙත් ගන්න. ඒ වගේ යම් කිසි විදිහකදී හොඳට දකින්ද ඇහැට පෙනෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස මේවා උපේක්ෂාසහගතයි. මේවා අපිට හම්බ වෙද්දී හරියට අnder කටු ටික වගේ. ඊට පස්සේ ඒක ඇහිලා කටේ තියෙන ලේ එක්කයි අපි දැනගන්නේ වගේ ජවම් මට්ටමට අපිට හම්බ වෙන්නේ ඊට අනුව රස විඳින මානසිකාරයකුත් එක්කයි. මේක සැපයි කියලා හිතන අපිම සැපයි කියලා හිතලයි එහෙම දේ වෙනම අපිම සැපයි කියලා සිත සතුට වෙන විදිහට හිතලා දැනගන්න. අපි සතුට වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රසයන්ගෙන් මේ විදිහටයි කියලා නොදන්නකොට අපිට පේන්නේ මේ රූපේ සැපසහගත කියලා තව හොඳට බලන්න. ඔන්න ඔය අපි සැප විඳින්නේ මෙහෙමයි කියලා යම් කලක නොදැක්කොත් ඒ නොදැකීමට සාපේක්ෂවම දකින්න කාමරාග අනුසය. ඒ වගේම පටිගය කියන එකත් එහෙමයි. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේවා උත්සාගතෝ පොට්ටබ්බේ උත්සාගතයි අනිත්‍ය උපේක්ෂා සාගතයි ස්පර්ශය නිසා ඇති වෙන කොට තරහව ඇති වෙන විදිහට හිතලයි අපි තරහ ගන්න. නමුත් අපිට හිතෙන්නේ අපි තරහ ඇති වෙන විදිහට හිත පිළිඳ තරහ ගියා නෙමෙයි බාහිර ඉන්න කෙනාටයි තරහ ගත්තේ කියලා හිතනවා. යම් වෙලාවකදී අපි තරහ ඇති වෙන විදිහට හිතපු නිසා නේද තරහව කියන එක ඇති වෙන්නේ කියන එක දැනෙන මට්ටමකට ආවොත් ඒ දැනුමට සාපේක්ෂව දකින්ද පටිඝානුසය අනුසය වෙනවා කියලා. එතකොට රූප අරූප ධ්‍යාන මට්ටමේ තියෙන සැපයක් තිබුණා. මේ සැපේ පටිච්ච සම්පන්න බව, ඒ සැපේ ඇති වෙන හේතුව නොදන්නා බවට සාපේක්ෂව දකින්ද මොකද්ද? බවරාග අනුසය. එතකොට මේ ස්කන්ධයන්ගේ සැප වේදනාව ඇති වෙන තැන්වල ඒ සැප වේදනාව ඇති වෙන අධිකරණය නොදකින බවම මානසික කොටසක් අනුසයෙන් වෙන්න හේතුව කියලා දකින්ද රූපාරූප භවී ඒ සැප වේදනාව ඇති වෙන තැන ඉරිසිඳ නොදන්නා බව මානසික අනුසය වෙන හැටි දකින්ද? මොකද ඒ සැපේ යම් වෙලාවක දකින්න නම් පුදුලයා ඉතුරු වෙන්නේ නැහැ. මේ හැම ධර්මතාවයකම ඇත්ත නොහන බව, ඇත්ත නොපෙන්නන ගතිය පෙන්න දකින්ද අවිද්‍යාවන්සිය අනුසය වෙනවා. සබ්බ සක්කාය පරියාපන්නේසු සීල සක්කාය අනුකී ධර්ම. කොන්නෝය සත්‍ය අනුසයම හැම වෙලාවෙම තියෙන්නේ විපාක පැත්තේ හැදෙලා. එතකොට අපි කර්ම කරගන්න මට්ටම කියලා කියන්නේ ආපහු හැම වෙලාවෙම කෙලෙස් කියන එක. පරිඋත්ථාන මට්ටම, විතික්කම මට්ටම, චේතනාකම්ම චෛතසිකම්ම කියන කර්මයේ දෙකට බෙදුවාම සිතේම යෙදෙන කර්ම තියෙනවා, සිතින් කරන කර්ම තියෙනවා. ප්‍රාණඝාතය, හොරකම් කිරීම, මේවා බොරු කීම, කේලම් කීම වගේ දේවල් ගත්තාම හිතෙන් කෙරෙන ඒවා. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි වගේ දේවල් හිතේම යෙදෙනවා. මේවා චෛතසික කම්ම අරව චේතනා කම්ම මේ චෛතසික කම්ම චේතනා කම්ම කියන දෙක දෙකට බෙදුවම අපිට හම් වෙනවා මොකද්ද හිත කය වචනය කියන තුන්දරේ දුෂ්චර්ත බව තාපතෙන් ගත්තා පරිඋත්ථානේ වීතික්‍රමය කියන එක හම් වෙනවා අපිට අනුසය හම් වෙන්නේ නැහැ අනුසය කියන එක හැම වෙලාවෙම විපාක හම් ලෝකයට විපාක කියලා හම් වෙන තැනක අපේ මේ නුවණ එක ගැටිත ගැටිලා හම්බුනොත් විතරයි අර වගේ මත්තම කවරම නොවෙන්නේ කියන්නේ ඒකයි අවිද්‍යාව ශේෂයක්වත් නැතිවීමෙන් සංඛාර නිරෝධය කියන කාරණාව පෙන්වන්නේ අවිද්‍යාව කියන එක විද්‍යාව කියන එක පහළ වෙලා තියෙනුන විපාක කියන මට්ටම හොඳට ඒක තේරුම් ගන්න කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ එතකොට එයාට ඒ විපාකයත් එක්කම එයාගේ දර්ශනය ගොඩක් වෙනස් වෙනවා එතත් එහෙම වුණොත් ඒ මට්ටමේ කර්ම නොවේ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒකෙන් මම මතක් කරේ උපාදීනෝ කියන මේ විපාක ටික එක 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 අනුසය මට්ටම් එක එක මට්ටමට ප්‍රකට වෙනවා අපි. ඉතින් ඒ නිසා මේ උපාදීනෝ කියන ධර්මයන්ගෙන් තමයි තාම අනුසය කියන ධර්මය මේක ඉදිරියට තියන ඉදිරියට නැති වුණාට කියන කාරණාව තේරුම් ගන්න වෙන්නේ. අනුසය උපාදීනෝ කියන එක නෙමෙයි මේ කියන්නේ. විපාකේ කියන එක කර්මයෙන් කරපු හැම රූපයක්ම උප්පන්නව අනුප්පන්න ගන්න උප්පන්නව උපාදීනව යන ගණයට යනවා එතකොට අනුප්පන්න යන ගණයට යන්නේ නැහැ එතකොට ඒ උප්පන්නව උපාදීනව කියන ටිකත් එකයි අනුසය හැම වෙලාවෙම තියෙන්නේ කියන ටික මට තියාගත්තාම ඒ දෙක කියන්නේ මතක් කළේ මම උප්පන්නව උපාදීනොයි අනුසය කියලා නොගත යුතුයි මේ කොහොමෝනේ දකින්න ඕනේ නමුත් ඒ මට්ටම නොදන්නාකමම ඇසුරු කරගෙන පවතිනවා යම් කලක අනුසය ධර්මයන්ගෙන් මිදෙනවා නම් එයා උප්පන්න ධර්මය පරිඤ්ඤය වෙලා උපාදීනෝ ධර්ම පරිඤ්ඤය වෙලා නම් මේ ජීවිත නැක්ට කරන්නේ උප්පන්න ධර්මයන්ට යමක් හිතලා නැති කරන්න බෑ උප්පන්න ධර්මය කියන තැනට පිටසුදු උපන්න ධර්මයන්ට යම් ප්‍රතිචාරයක් දක්වන එකත් උපන්න ධර්මයන් තුල උපන්න ධර්මයන්ට ඔබෙන් පෞතින ධර්මයන් බලනවා කියන එක දෙකක් ඇහැ කියන එක ඇති වුණාට පස්සේ උපන්නන ඇහැ ගැන බලනවා නම් ඇහැ අනිත්‍ය දුක අනාත්මයි කියලා මේක කාරණා ඇහැ කියන එක આવුත් ඇහැ කියන එකට යටිපැත්තෙන් ඇහැ ඇති වෙන්න තියෙන හේතුව මොකක්ද ඇහෙමති වෙන්නේ මොකක් නැති වෙනද කියලා බලනකොට අන්න උපාදී පිරිසුදු වෙන්නේ එයා ඇති වෙච්ච හේතුව පැත්තෙන් බැලුවාම එහා විදියට. ඵලයට යමක් හිතුවා කියලා ඒ ඵලයේ පිරිසින් දැක්කම මේ තව හේතුවක් උනේ. හොඳට ඒක මතක තියාගන්න. තේරුණා නේද? උටින් වතුර යටින් ගල නෙළුම් මල කැවිලා තියෙනවා නම් අපිට පේන්නේ නෙළුම් මල විතරයි. පේන්නේ වතුරෙන් ගහේක. ඵල මේක සුදු නෙළුම් නේද රතු නෙළුම් නේද කියකිය ඉන්නවා අපි ඵලයට යමක් හිතලා තියෙනවා. ඵලයේ පිළිසින් දකින්න බෑ එක. ඵලයේ පිළිසින් දකින්න මේක සුදු නෙළුම්. හරි. මේ නෙළුම් ඇතිව තියෙන මේ නැට්ට නිසා නේද නුවණින් තමයි යන්න වෙන්නේ තේරෙන්නේ. මේ නැට්ට කැඩුව නැට්ට ඇති කරලා තියෙන මුල මෙන්න මේක නොවුනොත් නම් මේ මල නැති වෙනවා නේද? එහෙනම් මම විතර ආරම්භ වුණා කියලා නැති කියලා. දැන් උඩට පේන නෙළුම් මල විතරක් සුදු පාටයි නෙළුම් මල මේක ඇති වෙන හා නැති වෙන හැටි කොහොමද බලන්නේ කවදා හරි එයාට බලන්න දෙන්නේ මනසිකාරය කියලා මේ නෙළුම් මල කවදා හරි නැති වෙනව නේද හටගෙන විනාශ වෙනව නේද අනිත්‍ය නේද කියලා බැලුවේ හැයි හිතනවා විතරයි මෙයා නෙළුම් මල ඇති වෙච්ච හැටි හා නැති වෙච්ච හැටි අදියට බලවද මේ නෙළුම් මල අනේ නැති වෙනව නේද කවදා හරි විනාශ වෙනව නේද අනිත්‍ය නේද කියලා උගින් මොන මනසිකාරයක් කළා එච්චරයි හිතුවා විතරයි නමුත් මේ නෙළුම් මල කවදාවත් මොහට ගන්න තත්ත්වයට පත්කරනද ඒකේ මුලක් තියෙනවා මුලසුන් කරන්න මෙයාට පුළුවන්ද මුලවත් හම්බෙලා නැත්තම් යම් කිසි කෙනෙකුට නුවන් නෙළුම් මල එන් යටිපැත්තට යනවා මේ මුල ඇතිවල තියෙන නෙළුම් දණ්ඩෙන් දණ්ඩ කියලා තියෙන මෙන්න මේ මුලේ හේතුව මොහාගෙනද මේ මුල යම් වෙලාවක ගලවලා දැම්මොත් මේ දණ්ඩ නැහැ මේ හටගත් එකක් නැති වෙනවා මේ වගේ තව එකක් හදන්න තියෙනවා නම් ඒකද නැති වෙනව නේද කියලා නෝනින් හේතු හොයාගත්තා ඉතල හොයාගෙන ඒක අහන් දැන් හරියට ඒ නෙළුම් මල වගේ තමයි මම කියන්නේ විපාක මට්ටම ඇහැ රූප චක්කු විඥාන වගේ ටික දකින්න විපාක මට්ටම ලෝකෙට හම්බ වෙන්නේ නැහැ කවදාවත් වතුරෙන් යට කොටස විපාකයෙන් යට කොටස ලෝකෙට හම්බ වෙන්නේ නැහැ ලෝකෙට හම්බ වෙන්නේ වතුරේ උඩ තියෙන නෙළුම් මල සුදු පාට රතු පාට ඒ වගේ ඇහැට පෙනෙන රූප ටික කාණ්ඩ ඇහැට ශබ්ද ටික හම්බ වෙන්නේ ඒ හම්බ වෙන එක අනිත්‍ය දුකයි අනාත්මයි කියලා හිතනවා කියන්නේ නෙළුම් මල අනිත්‍ය වෙනවා නේද නැති වෙනවා නේද විනාශ වෙනවා නේද කියලා හිතන ටික විතරයි ඒක මානසිකාරක විතරයි නමුත් ඒ විපාකෙට යකින් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හිතන්න ඒ කියන්නේ ඒ විපාකයේ ඇතිවෙන පරිචුපාදස්කන්ධය උදේ මේ ස්කන්ධය හටගන්නේ මෙහෙමයි ඇහැ ඇති උනේ මෙහෙමයි ඇහැ නැති වෙන්නේ මෙහෙමයි ආ නැති වෙන හැටි එන්න මේ විදිහට කළා ඇහැ කියන කෝපදීන් තත්ත්වයට පත් කරන්න ඕනේ අන්නේ යම් කිසි වෙලාවකදී නෙළුම් මල හම්බ වෙනවා නම් නෙළුම් මලේ නැට්ට ගැන නැට්ට සම්බන්ධලා තියෙන මුල ගැන මුල ගලවලා දාලා නැට්ට ගලවලා නෙළුම් මල හටගත් එකත් මතු උපදින්න තියෙන ඒවත් නැති කරනවා කියන නුවණ නැතිකමට සාපේක්ෂව දකින්න අවශ්‍යයි. උඩින් නෙළුම් මල රෝස පාටයි නේද මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන හැමතැනකම අවශ්‍ය කියන එක තියෙනවා කියලා දකින්න. තේරුණා මේ කියන්නේ. අන්නේ අදහසකින් මම කිව්වේ මේකදී මෙන්න මේ විදිහයි මේක විපාක වෙන්නේ. මේ අනුශය කියන එක රැඳෙන්නේ නිසා ලෝකෙට අනුශය දුරු කරන්න බැරි වෙන්නේ නිසායි. අනුශය කියන එක දකින්න විපාක කියන මට්ටමේ හැදලා තියෙන විපාක කියන මට්ටම පිළිසෙන් දැක්කොත් මිසක විපාක මට්ටම ඇත්ත කරලා ඒකට ප්‍රතිචාරයක් දක්වලා කවදාවත් මේක නවත්තන්න බෑ. ඇත්ත ලෝකෙට හම්බ වෙන්නේ ඒකයි අර ටික අසාධාරණයි ලෝකෙට. ලෝකෙට සාධාරණ නැහැ. ලෝකෙන් ඈතර වෙච්ච උත්තරේ පෙන්වුවොත් තමයි අර ටික. මොකද ලෝකයට හම්බ වෙන්නේ පේන විදිහට වතුරෙන් උඩ තියෙන නෙළුම් මල රෝස පාට හෝ සුදු පාට නෙළුම් මල විතරයි. ඒ හම්බ වෙන දෙයට හොඳට හෝ නරකට හෝ බැන ඇලෙනවා බැඳෙනවා හෝ ගැටෙනවා කියන එක විතරයි ලෝකෙට ඉතුරු වෙලා තියෙන ලෝකේ අසරණයි. නමුත් ලෝකෝත්තර කියන්නේ ලෝකයාගේ මානසික මට්ටම සම්පූර්ණ ඒතර ලෝකයා පෙනෙන දේ අල්ලගෙන නැගලනකොට පෙනෙන දේ තියෙන්නේ කොහොමද තියෙන්නේ කොහොමද කියලා ඒකෙම අනුසෝධිත යනවා පටිසෝධිත යනවා. ලෝකයා ගහගෙන යනවා ඒකටම මේකේ උඩුගැද්දට උඩුගම් බලාගෙන යනවා අනිත් හටගත්ත ගැද්දට යනවා. ගඟ ගලාගෙන ආවනම් ගලාගෙන ආපු පැත්තට යන එක තමයි ලෝකේ ස්වභාවය. මෙයා මොකද කරන්නේ? ගඟ ගලාගෙන ආවම ආපු එකේ ගඟ පටන් ගත්ත පැත්ත වගේ උඩට යනවා. ඒක ගඟ වගේ තමයි විපාක අවස්ථාව. ලෝකයේ මේ විපාකයටම රුකුල් දෙන්නේ ගහගෙන යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා හිතුව ලෝකෙට ඒක කුසලයක්. පුඤ්ඤාපි සංකාරය. එක්ක ලෝභ දේශ මොහ ඇති කර ඒක ගැටෙනවා. නමුත් ඒකේ අනිත් පැත්තට යන්න පුළුවන්. එයා පෙනෙන දේ තුළ ලෝභ දේශ මොහත් නැ අලුපද දේශ මොහත් මොකද ඒ පෙනෙන දේ ඇත්ත කරගන්න නැ ඒක පිළි අරගන්න නැ ඒක හේතු හොයාගෙන ගිහිල්ලා මොකද ඒ හේතුව හොයාගෙන ඒ හේතු කුල්ල දෙමු නිබඳ ඵලයක් මැත්තේ නැ දැන් තියෙන එකක් නැතින මැත්තේ නැ කියලා දන්නවා එයා එයාට දැන් හම්බ වෙනවා අනේ ඒ නිසා එතකොට උපාදීනෝ කියන එකේ අර්ථය දකින්ද අන්නර අල්පක විපාකන කියන අර්ථයෙන් අනුසය කියන එක හැම වෙලාවෙම තියෙන්නේ විපාක හෝ විපාක මේ උපාදීනෝ කියන ධර්මතාව එක්කයි. එතකොට අනුප්පන්න කියලා කිව්වේ සතර භූමියේ තියෙන කුසල. මේ උප්පන්න කියලා කිව්වේ සතර භූමියේ තියෙන කුසල. එතෙවේ සතර භූමියේ තියෙන කුසල් ඒ වගේම අකුසල තුන් භූමියේ ක්‍රියා ව්‍යාකෘත ධර්ම මේවා සිය උප්පන්න සිය අනුප්පන්න අපි කියමු කුසල සිතක් ගන්නකොට සිතක් ගත්තාම පළවෙනි ජවන් සිත ගත්තොත් කුසල සිතේ උන උප්පන්න දැන් ඉතුරු ජවන් සිත හය අනුප්පන්න උපාදීනෝ කියන්නේ කුසල චිත්තවලට උපාදීනෝ කියන්නේ මොකද ඒකේ මොහු එකගම මොහු ක්‍රමී යන බව නෙමෙයිනේ ඒ ඒ සිතෙන් සිතේ ඉවර වෙන උපචේ ගතියක් නෑ ඒකට තාම අනිශ්චිත අනුපන්නයි මේ සිත ඉපදෙ විරුද්ධම වුණාම අලුතෙන් එකක් හිතී දීතර සිත උපදිනවා මිසක අර කෙම මොහු ක්‍රමී යන එකක් නෙමෙයි එනිසා හැම වෙලාවෙම සතර භූමියේ තියෙන කුසල අකුසලයන්ට උපාදීනෝ නොකේ තේමාව කියන්නේ. දැන් මේක පෙන්වනවා චතුසුභුංශ කුසලං අකුසලං තීසුභුංශ ක්‍රියා ක්‍රියාව්‍යාකරණ. යංච රූපන්න කම්මසකතත ඉමේ ධම්මා සියා උපන්න සියා උපන්න නවත්තබ්බා උපාදීනෝති. උපාදීනොයි නපීත. තේරෙනවා. යම් සිතක් උපන්නහම ඒ සිත උපන්නයි. අර ධර්ම තාම අනුපන්නයි ඉපදිලා නැහැ. ඒ අදහසින් තමයි ඒ වගේ දැනගන්න. අපි කියමු දැන් දානයක් දෙන්න ඕනේ කියලා අපි කියන මේ එකම කුසලෙ දෙන්න ඕනේ කියලා කුසල සිතක් උපන්න. නම් තාම දානෙ දුන්නේ නැහැ. ඒ දානෙ දෙන මුංචෙන බව අනුපන්නයි තා. මුංචන අවස්ථාව උපන්න. ඊට පස්සේ අපරචේතනාව අනුපන්න. ඒ විදිහට උපන්නම කවන්න බව දකට කුසලයක්. තේරෙන්නේ. සෝවා මාර්ග කුසලයේ ඉපදিলা. සකදාගාම මාර්ග කුසලයේ මෙයාට තාම අනුපන්නයි. සකදාගාම මාර්ග කුසලයේ ඉපදিলা. අනාගාම මාර්ග කුසලයේ අනුපන්නයි. උපාදීනෝ නොකියුතු. මොකද ඒ ඉබේම මුහු කරමින් යන්නේ. මෙයා කොළොත් මිසක නොකලොත් තිබේ වෙන එකක් නැහැ නේද? ඒකයි. අර විපාකයේ ස්වභාවය තමයි කරන්න ඕනේ වෙනවමයි. තේරුණා. දැන් උපාදීනෝ ස්වභාවය තමයි කළත් නොකළත් අවශ්‍යම වෙනවමයි. නමුත් දැන් සෝවාන් මාර්ග සිත කුසල. සකදාගම් මාර්ගෙ මෙයාට නැහැ. සෝවාන් මාර්ග සිත උපන්න. සකදාගම් මාර්ග සිත අනුපන්න. ඒකට කියන්නේ උපාදීනෝ කියලා. මොකද එයා මේ මාර්ගේ වැටුවොත් විතරක් ඒ මාර්ගයේ ඇති වෙන විදිහට කටයුතු කළොත් විතරයි වෙන්නේ. උපාදීනෝ එයා කළත් නොකළත් අවශ්‍යම වෙනවා. ඒ ගැතිය මේකද? මුංචන දානයක් දෙන්න ඕනේ කියලා හිතුවා. දානේ දුන්නොත් වෙනවා මිසක මේ චේතනාව හිතපේක නිසා අවශ්‍යම මුංචන බව වෙනවා. දානේ දෙවෙන අවස්ථාව වෙනවා කියලා එකක් නැහැ. මත්තේ මත්තේ කර්මකාරණා ගොනු කරගෙන ඒක කළොත්ම විතරයි වෙන්නේ. ඒ නිසා මේකට උපාදීනෝ කියන වචෙන් කියන්න බෑ. අවශ්‍යම වෙන්නේ නැහැ. නමුත් දානි දෙනවා කියන අවස්ථාව තමයි අනුපන්නයි කියන එක තමයි කියන්නේ. නෝපන්න. ඒක උපදව ගන්න ඕන පුළුවන්. උත්සාහය ඒ තුල තියෙනවා උත්සාහවත් වෙන්න ඕනේ කියනවා. වෙහෙසකින් තොරව වෙනවා කියන එකක් නැහැ ඒක. උපාදීනෝ කියන එකේ කියනවා වෙහෙසකින් තොරව වෙනවා එයා. වෙන බවට පත් කරලා තියෙන කෙනෙක් කියනවා. තේරුණා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම දකින්ද සියා උපන්න සියා උපන්න කෙනේ න්‍යාය. එතකොට උපන්න අනුපන්න දෙකම මේකෙම කෙනලා තියෙනවා. උපාදීකෝ කීප එකත් ඒකෙම විස්තර කරලා තියෙනවා. නිබ්බානන්න වත්තබ්බං උපන්නන්ති අනුපන්නන්ති උපාදීනෝ අසංකත ධාතු නිර්වාණය උපන්නයි කියලා කියන්න එපා අනුපන්නයි කියලා කියන්නත් එපා උපාදීනෝ කියලා කියන්නත් එපා එසේමයිදී අසංකතේට සංකත නාමයන් නොයිදී සංකතයන් නොයිදී එන අදහස ඉතින් මේ ටික තේරුම් ගත්තාම අපිට පුළුවන් උපන්න ධර්මයෝ කියන්නේ මොනවද කියන එක දැනගත්තාම ලෝකයා ඉපදුණු සත්‍ය පුද්ගලයා ගැන කතා කරන තැනක කෙනෙක් උපන්න පුද්ගලෙක් උපන්න සත්‍යෙක් උපන්න කියන තැනක තියෙන මෙන්න මේ වගේ ධර්මතාව ටිකක් නේද අපි දැන් සම්භවේසී නම් වා භවයක් කොයිමින් ඉන්න සත්‍යය ගැන කතා කරන උපාදීනෝ කියලා කියන්නේ එහෙම කතා කරන තැනක තියෙන මොන වගේ ධර්මතාවද කියලා ලෝකයා කතා කරනවා නම් ඒ ටික හම්බ වෙනවා. එතකොට කුසල අකුසල කර්ම කරන පුද්ගලයෙක් ගැන සත්‍යයක් ගැන කතා කරනකොට උපන්න හෝ අනුපන්න හෝ කුසල ධර්මයක් ඒවා තුල තියෙන ධර්මතාව මොනවද කියලා තේ සත්‍ය පුද්ගල බව දුර වෙනවා. අපිට මේ සංගත ධාතුවේ තියෙන චිත්තජයසික රූප කියන ධර්මතාව ටික තව පැත්තකින් උපන්න කියන ධර්මයේ උපන්න ධර්ම උපන්න කියන ධර්මතාවයේ ගුණ වෙලා තියෙන්නේ සැඳිලා තියෙන්නේ හිතිලා තියෙන්නේ මොන ධර්මතාව ටික මතද කියලා ඒ ධර්මතාව ටික තේරුම් උපන්නයි පුද්ගලයේ උපන්නයි කියන දෘෂ්ටිය අත්හැරෙනවා. වෙනත් අත්හැරෙනවා. පුද්ගලයේ ඉපදීම කියන එක නැති වෙන ඉපදීමක් තියෙනවා. මේ ධර්මයන්ගේ කියන අවබෝධයක් වෙනවා. උපාදීනෝ බවක් තියෙනවා. විපාක නුදුන් විපාක පිටුම කරපන් බවදින් බවක් තියෙනවා. ඒ මේ ධර්මයන්ගේ. ඒ පුද්ගලයේ නෙමෙයි කියන අවබෝධයෙන් කර්ම කියලා යමක් තියෙනවා හේතු කියලා යමක් තියෙනවා ඒ පුද්ගලයෙක් නෙමෙයි මේ ධර්මතා කියලා මේ චිත්තජෛතික රූප කියන ධර්මතා ටික දැක්ින්න තව ක්‍රමයක් දැක්කහම සත්තු පුද්ගල ආත්ම දෘෂ්ටිය දුර වෙනවා සත්තු පුද්ගල බව මත ඇති වෙන කෙලෙස් ක්ලේශ දුර වෙනවා ඒ නිසා යාට ඇති වෙනවා මොකද්ද සෝපදිසස නිබ්බාන ඒ කියන්නේ මේ ටික නිසා කෙලෙස් නැති වෙනවා කෙලස් නැති වුණාම අනාපිත නෙළුම් වල යට කොටස අහු වෙනවා වගේ මේ ස්කන්ධය ප්‍රත්‍ය නිසා මහතකන ප්‍රත්‍ය නැති වුණ නැති වෙනවා කියලා ස්කන්ධයගේ ඇසීම නැති වුණ දකින්න පුළුවන් දෙයක් එනවා ඒ ස්කන්ධ නිරෝධය දකින්නවා කියලා කියන්නේ අසංකතය දකින්න සංකත චිත්තචෛසික රූප කියන ටිකට හිත තබලා සංකත පරමාර්ථයට හිත තබලා සත්පුද්ගල භාවයෙන් මිදුණා අසංකත පරමාර්ථයට හිත තබලා සංකත වූ චිත්තචෛසික රූපයන්ගෙන් මිදෙනවා ඒ නිසා සංකත පරමාර්ථයේ සතරකට බෙදෙනවා චිත්තචෛසික රූප නිබ්බාන පරමාර්ථය චිත්තචෛසික රූප කියන්නේ සංකත පරමාර්ථයට පැමිණ පරමාර්ථය අසුර කරමින් එතෙන්ට හිත තබලා සත්ව පුද්ගල භාවයෙන් මිදිය යුතුයි අසංකත පරමාර්ථයට හිත තබලා ඒ චිත්තචෛසික රූපයන්ගෙන් මිදිය යුතුයි මේ විදිහට සියලුම දුක අනුක්‍රමයෙන් ගෙවිලා යන විදිහටයි ගෙවිල යන විදිහට ගෙවන්න පුළුවන් විදිහට ධර්මතා පෙන්නන ඒ ධර්මතා සංග්‍රහ කරලා තියෙන මේ ප්‍රකරණයට කියන ධම්ම සංගති ප්‍රකරණය කියලා ඒ ප්‍රකරණේ අපිට මේ ධර්මතා ටික තව පැත්තකින් ගන්න සතරෙන් මිදෙන මාර්ග දෙහි පිළි කරලා කරගන්න බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව හදලා දීලා තියෙන්නේ ඒක ධර්මතාවයක් තමයි 17 වෙනි කිකේ තමයි අපි කලේ උපන්න ධර්මය අනුපන්න ධර්මය උපාදීනෝ ධර්ම කියන්නේ මොනවද කියන එක ඉතින් මේ දහම් අධ්‍යයනයත් හැමදෙනාම හොඳට හිතට අරගෙන හිතෙන් හිතෙන් නැවත නැවත මෙනෙහි කරලා ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ජීවිතයේ දිමාශ්‍රයක් ශ්‍රේ කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න